අයිබෝවන් ආදරණය දුව පුතේ, ඔන්න අදත් සෝදානම ඔබේ ගුරු ගෙදරින් සිංහල පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ සිංහල පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ හපතුලේ ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයේ සිංහල අංශ භාර AJM AB පුපුලවිල ගුරු පියාණන්.
අයිබෝවන් සුබ දවසක් වේවා මගේ ආදරණීය දුව පුතේ. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ 8-9 ශ්‍රේණිවල දුවා දරුවන්ට යම්කිසි ගීතයක හෝ පද්‍යයක විචාරය හා වින්දනය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. මොකද ගීතයක හෝ කවියක විචාරය හා වින්දනය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. දැන් දූලපුතාට බැලූ බැල්මට මේක තේරෙනවා ඇති, පැහැදිලි වෙනවා ඇති. විචාරය කියන්නේ වින්දනය කියන දෙකම එක වගේ කියලා. නෑ, මේක වෙනසක් තියෙනවා පුතේ. දැන් මම පොඩි උදාහරණයක් අරගෙන දූලපුතාලාට මේ පිළිබඳ පැහැදිලි කරන්න. දැන් අපි කියමු දූලපුතාලාට කඩේට ගියාම මුදලක් දීලා ටොපි එකක් ගන්නවා. මේ ටොපියේ දැන් කටට දාගන්න ඕනේ. කටට දාගෙන කියනවා පුතේ, මේක නම් හරීම රසයි කියලා. රසයි. ගොඩාක් රසයි. ඉතින් රසයි කියලා කිව්වම තව කෙනෙක් බලයි, ඇත්තට මේක රසයිද කියලා හයි. ඒ වගේම යා කියයි, දැන් කටේ තියෙන ගම අනේ කට හරිය සනීපයි. මේ ටොපිය රවුම් කරලා තිනවා. ඒ නිසා අර වින්දනය කරන්න හොඳට උරලා කන්න ආසයි තිනවා. ඔන්න කියනවා රසය ගැන. ඊළඟ කියනවා, ශා මේ ටොපි කොලේ හරි ලස්සනයි. ටොපි කොලේ ලස්සන ආවරණයකින් තමයි මේක ඔතලා තිබුණේ. ඊළඟ ටොපියත් දිලිසෙන පැහැකි යුත්තයි. නේද? මේකේ පැණි රස වගේම අඹු රසකුත් තිනවා. තව කට සීතල කරන ගතියකුත් දැනෙනවා. තව එකක් කන්න හිතෙනවා. අන්න ඒ විදිහට කියනවා නම් අපි කියන ටොපිය වින්දනය කරනවා අපි. වින්දනය කරනවා. දැන් ਵਿਚාරය කරන්නේ කොහොමද ටොපිය? දැන් අපි අහනවා, දැන් ඔයා දීපු මුදලට ඔය ටොපිය වටිනාකමක් තියෙනවාද? ඔන්න ਵਿਚාරය කරනවා. දැන් ඔබ රුපියල් 5ක් දුන්නා කියමු ටොපියකට. රුපියල් 5ට සෑහෙනවාද නැද්ද? අන්න අපි තර්ක කරනවා. තර්කානුකූලව කියන විස්තර කරනවා. එහෙනම් මේ ඒ තුල ඒ මුදලට ගැලපෙනවද? අන්න එතන ਵਿਚාරයක් කරනවා. ඊළඟට අඹුරදක් කියනවා. ඉතින් අනිත් කෙනායි අඹුරදක් කියනවමද? වෙන රහක් කින් නැද්ද? අන්න තවත් තර්කයක්. එතන ਵਿਚාරය කරා. ඊළඟයි, මේ ටොපියට වඩා වෙන ටොපියක රසය නැද්ද? මේ ටොපියට වඩා වෙනත් ටොපිය නැද්ද රසයව? ආන්න පුළුවන්. ඊට පස්සේ පාට කිව්වම, අයියෝ මේ පාට විතරද තියෙන්නේ? තව වෙන වෙන පාට වර්ග නැද්ද? ඊළඟටයි අසුරණේ. මේ අසුරණේ මීට වඩා වෙනස් විදිහකට ගන්න තිබුණේ නැද්ද? මේ වියදම වෙන විදිහකට කරන්න තිබ්බා නේද? මේකට කරලා තියෙන වියදම වැඩි නේද? අන්න ආකාරයේ නොඑක් තර්ක විතර්ක ගේන විදියට යම් යම් හේතු සාධක ඉදිරිපත් කරමින් කතා කරනවා නම් ඊතර තියෙන්නේ ਵਿਚාරයක්. ਵਿਚාරයක්. අර වින්දනේ කිව්වේ අනේ ටොපිය හරි රහයි. කටට මිහිරි බවක් දැනෙනවා. නේද? ඔතලා තියෙන දවටේ හරිම ලස්සනයි. එහෙනම් විඳිනවා පුතේ. ඉතින් වින්දනේ සහ ਵਿਚාරය කියන්නේ දෙකක් කියන එක මතක තියාගන්න දුවේ පුතේ. ඉතින් ਵਿਚාරය කරන්න ගියාම අපි කවියක් වේවා, ගීතයක් වේවා, කතන්දරයක් හෝ වේවා, මේ හැම දෙයකම අපි බලනවා මොකද්ද මේ ਵਿਚාරයක් කියන්නේ. තවදුරටත් පැහැදිලි කරොත් එහෙම. දැන් අපි කියනවා ඒ ਵਿਚාරය සිද්ධ වෙන්නේ අපි තර්කානුකූලව හොයලා බලනවා. යම් නිර්මාණයක් වින්දනයේ නැත්නම් සොයා බැලීමේදී එහි ඇති තත්ත්වයන්, ඒ ප්‍රකාශ කරන தত্ত্বයන් කොතෙක් දුරට ඉස්මතු කරලා තියෙනවද? මේ කියන කාරණාවෙන් මේ බලාපොරොත්තු වෙන කරුණ කොච්චර ඉස්මතු වෙලා තියෙනවද? ඉතින් ඒ නිසා හැම වෙලාවෙම දූල පුතාල හොයලා බලන්න ඕනේ. විචාරය කරන්න ගියාම මේ කියන කතුවරයා නැත්නම් ගීතයක් නිර්මාණ ගීතයක් හෝ කවියක් හෝ යම් දෙයක් නිර්මාණය කරතන මේ කියන ආකාරයට බලාපොරොත්තු වෙන తత్వය කොච්චර දුරට ඉෂ්ට වෙලා තියෙනවද කියන එක හොයලා බලන්න ඕනේ. එහෙම හොයලා බලන විට අපිට පුළුවන්කම තියෙනවා පුතේ ඒ ਵਿਚාරයේ දෙන්න. බොහෝ විට තර්කයක් එක්ක තමයි අපේ ਵਿਚාරේ එන්නේ. ඒ ਵਿਚාරය තුල තවත් කෙනෙකුට හිතන්න දෙයක්. බොහෝ දේවල් තියෙන්න පුළුවන්. බොහෝ දේවල් තියෙන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්කො දූල පුතාලට. සමහරවිට අපි හිතන්න පුළුවන් එතන නේද ලොකු අර්ථයක් තියෙන්න පුළුවන් කියලා. ඒ සමහරට එතන නැති වෙන්නත් පුළුවන්. මම උදාහරණ කතාවක් කියන්නම් අපේ මා ගත්කතුවර මාටි වික්‍රමසිංහ මහත්මයා ලිව්වනේ ගම්බෙර්ලි කියලා නවකතාව. එතකොට මහගෙදරට මාතරාමින්නේ මහගෙදරට ගහක් කඩා වැටීමේ සිද්ධියක් තියෙනවනේ. මේකෙදි විචාරකයෝ ගොඩාක් කටේ කතා කරන්න පටන් ගත්තා. මේ මහගෙදර කියන සංකල්පේ බිඳ වැටීමේ අවස්ථාව තමයි එතන නිරූපිත කරලා තියෙන්නේ, සංකේතවත් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාව අහගෙන හිටිය එක්තරා මාධ්‍යවේදියෙක් අපේ මාටි වික්‍රමසිංහ මහත්මයාගෙන් අහනවා, සර් මේ කියන කතාව ඇත්තද? ඉතින් මාටි වික්‍රමසිංහ මහත්මයා වැඩි හිනා වෙන කෙනෙක් එහෙම නෙවෙයිලු, අපි දන්නේ නැහැ පුතේ. වැඩි මේ කීම කතා කරන කෙනෙක් නෙමෙයි. එයා වචන හරි පරිස්සමින් කියන කෙනෙක්. එතුමා කිව්වලු, නෑ මම ඔහේ ලියන් ගියා කියලා. අපි තමාරට තර්කානුකූලව හිතන කාරණා සමහර තැන්වල ඒව තර්කයක් නොතිබෙන්න තියෙන්න පුළුවන්. නොතිබෙන්න පුළුවන් තියෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව හොඳ අවධානය යොමු කරන්න ඕනි දූල පුතාලා විචාරයක් කරන්න ගියා. ඉතින් විචාරය තුළ අපි විචාරය ගැන අද විශේෂයෙන් කතා කරමු, වින්දනේ පසුව කතා කරමු. ඉතින් විචාරය කරන්න ගියාම අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනි පුතේ මියා නේද ඉදිරිපත් කළ තියෙන කවිය නැත්නම් ගීතය තුල කොපමණ දුරට මෙයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා තියෙනවද? පළවෙනි කාරණා, ඒ ගීතය තුලින් හෝ කවිය තුලින් ඉදිරිපත් එයා බලාපොරොත්තු වෙන කාරණාව කොතෙක් දුරට ඉෂ්ට කළා තියෙනවද? ඊළඟට අපි හොයලා බලන්න ඕනේ මෙතුමා හෝ ඒ කවියා හෝ කිවිඳිය ලියලා තියෙන කවිය තුල කොතෙක් දුරට අර්ථය පැහැදිලි වෙනවාද? අර්ථය පැහැදිලි වෙනවාද නේද? ඉතින් ඒ අර්ථය කොතර කොපමණ ආකාරයට පැහැදිලි කරලා තියෙනවද? ඒ තුලම හොයලා බලන්න ඕනේ මේකේ යටිපෙළ අර්ථයක් තියෙනවද? උඩින් පෙන්නන අර්ථයට වඩා සැඟවී ගිය අර්ථයක් තියෙනවද? ඇයි යා මේ විදියට මේ කොටස් ටික ඉදිරිපත් කළේ? මේ විදියට හොයන්න ඕනේ. ඊළඟ බලන්න ඕනේ අපි දැන් මෙහෙම කිව්වොත් එක්කෙනෙක් උදේට කනවා බතුයි පානුයි. දවල්ටත් කනවා බතුයි පානුයි. රාත්‍රීට කනවා පානුයි බතුයි. වෙනසක් තියෙනවද? නැහැනේ. එකම දේ. එන නව බවක් තියෙන්න ඕනේ. එන උදේ බතුයි පානුයි කියනම දවල්ට පානුයි පරිප්පුයි කියවොත් වෙනසක් තියෙන්නේ. නේද? අන්නේ ඒ විදිහට වෙනසක් වෙනවා. දැන් අපි කියන කතාවට වඩා අලුත් දේවල් දකින්නවානේ. දැන් මගේ දූල පුතාලට මම කතන්දරයක් කියන්න පොඩි. බලන්න කොච්චර එක ਵਿਚාරය කරන්න පුළුවන්ද කියලා. දැන් එක්තරා ඔගොල්ලෝ අහලා තියෙන මගේ දූල පුතාලා අර ඉබ්බෙක් වේලුණු විලක හිටපු කතාව. දැන් බලන්නේ විබ්බා ඒ ඉන්න විට එනව කොක්කු දෙන්නෙක් එතනට. ආවම ඒගොල්ලෝ කතා කරනවා කියනවනේ භාෂාව. ඉතින් කොහොම හරි භාෂාවෙන් කතා කරද්දී ඉබ්බගේ ඉල්ලීමක් තියෙනවනේ අනේ මාව වතුර තියෙන විලකට ගිහින් දාන්න කියලා. ඉතින් සාකච්ඡා කරගත පරිදි කෝට්ටක් අරගෙන අර හොට දෙපැත්තෙන් දෙන්න අල්ලගෙන මැදින් ඉබ්බට එල්ලෙන්න කිව්වනේ. ඉතින් මොකද උනේ? මේම යන විට කුලම්පාර වැදි වැදි යන විට ඉබ්බටත් හරි සතුටුයි. උඩින් යන්නේකනේ. ඊටත් මොකද උනේ? මේ යන විට පොඩි ළමයි ටිකක් දැකලා නැත්නම් ශ්‍රී ලංකන් ළමයි ටිකක් දැකලා කෑ ගාලා කිව්වා අන්න ඉබ්බෙක් ආසින් යනවා කියලා. ඉතින් අර ආඩම්බරකමක් ඇති වුණායි කියලා කියනවනේ ඉබ්බට. නේද? උඹලට මොකද කියලා කියන කට ඇරියා විතරයි පහළට වැටුනේ ගල්තලාවකට. ඉතින් ඉබ්බා විනාතුණා කියලා කියනවනේ. අපි දන්නේ මේ කතාවනේ. නෑ එතනින් එහාට කතාව තියෙනවා. කොහොමද කතාව තියෙන්නේ? දෙවිනි වදාවෙත් මේ විදිහට කොක්කුරා දෙන්නෙක් කෙනම ඉබ්බෙක් ඔය ආකාරයටම විලක ඉන්නවා. වෙරිච්ච විලක. එතන එතනදි ඉල්ලීමක් කරනවා ඉබ්බා අනේ මාව නිඳන්න කියලා. අන්න එතකොට ඒ වෙලාවේදී මේ කොක්කු දෙනගෙන අනේ අපේ සීයා කෙනෙකුගේ ආච්චි කෙනෙකුට වෙච්ච දේ අදන්නවනේ කරන්න කියලා. ඒ හින්දා මේ වැඩේ අපි නතර කරමු. මේ වැඩේ හරියන එකක් නෙමෙයි කියලා. ඉතින් ඊටපස්සේ මොකද වෙන්නේ? ආයෙනම් කමන්නේ නැහැ නං අපි මේ යමු කියලා ගියා. මේ යන විටත් එදාත් පොඩි ළමයි ටිකක් තැකලා කෑ ගන්න පටන් ගත්තා. එදා තරහා ගියාලු එතන ගිය කොකෙකුට. කොකා බැනගේ ඉම්බන්නක කටහැරියා විතරයි ආන ලී ඇතරිලා ආයෙත් ඉබ්බ වැටුණා ගල් තලාවකට. වැටලා මැරුණා. කතා ඉවරද? නේ ආයෙත් කතාව තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඔය විදිහට කතාවක් ගෙනින්චා ගෙනියන විට දැන් තවත් ඉබ්බෙක් නේ ගෙනියන්නේ. මේ ගෙනියන විට මොකද වුනේ? එදා ගාමයි ටිකක් දැක්කම දෙගොල්ලම කටවල් අරින්න නැති හිටියා. හැබැයි දෙගොල්ල කතා වෙලා ගියා කවුරු හරි කෙනෙක් දැන් අපි කිමු කොකෙක් කෝට් අතරේ තනි කොකාට හයියෙන් අල්ලගන්න කියන පදනම තිබුණා. ඉතින් එක කොකෙක් මොකද කරේදී හැමදාම මේක දරාගන්න බැරි නිසා බැනගෙන ගිහින් බැන්නා. අර අනිත් කෙනා හයියෙන් අල්ලගන්න කියලා හිඟියක් කරලා. ඉතින් බැනගෙන ගියාම අර පාත් වෙලා තිබ්බ කෝට් ආය වේගින් ඇවිල්ලා අර කොකා හොටට ගත්තා. ගත්තම කොකාට බොහොම සතුටුයි. ඉබ්බට බොහොම සතුටුයි. ඉබ්බ තමගේ සතුට ප්‍රකාශ කරා. අර කොකාට මොකමද තැන්කියු කියලා. එහෙනම් තැන්කියු කියන මොකද වෙන්නේ? ආයෙත් ඉස්සලා වැටෙනවනේ පුතේ. බලන්න මේ කතාමෘත එකින් එක ඉන්න එක ගෙනියන විදිය. විචාරය කරන්නත් පුළුවන්. නේද? අපි සමහර තැන්වල විචාරය කරලා තියෙනවනේ. දැන් පොඩි කාලේ අපි කතාව පොතක දැක්කා කපුටෙකුට වතුර තිබහ හැදුනයි කියලා. වතුර තිබහ හැදුනම එයා දැක්කලු භාජනයක යට තියෙනවා වතුර ටිකක්. ඉතින් මෙයා මොකද කරේ බොණ්ඩ හැදුවා ඒක බොන්න විදියක් නැහැ. කල්පනා කරා වටපිට ආදීප ගල් කැට ගෙනල්ලා ගෙනල්ලා මේ කලේ පුරවව. පුරවවම වතුර ටික උඩට ආවා. ඉතින් බිව්වා කියලා. දැන් මේක පොඩි කාලේ නම් මේ කතාව හරි කියලා විශ්වාස කරනවා. දැන් මගේ දූල පුතාලා මන් දන්නා මේක විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? දැන් යට තියෙන වතුර ටිකට ගල් ටිකක් දැම්මම ගල් ටිකක් උරවා ගන්න ඕවා තියෙන වතුර ටික. එහෙම උඩට එනවද? එහෙම එන්නේ නැහැ. ඉතින් අපි තර්ක ඉදිරිපත් කරනවා. ඇයි එහෙම කියන්නේ? ඒ වෙන්න බෑනේ. අන්න ਵਿਚාරය කරන අවස්ථාව. නේද? අපි එක කාලයක පිළිගන්නදී තවත් කාලයකද නොපිළිගන්න පුළුවන්. ඒක තමයි ਵਿਚාරයේ ලක්ෂණ. ඉතින් ඒක එක එක කෙනාට දැනෙන ආකාරය වෙනස් වෙනවා. ඒ දැනෙන ආකාරය වෙනස් වෙන්න හේතුව තමයි පුතේ අධ්‍යාපන මට්ටම. දැන් සමහර අය හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඇසූ පිරූ තැන් තියන අය ඉන්නවනම් ඒගොල්ලොන්ගේ ਵਿਚාර දැනුම, ਵਿਚාර බුද්ධිය වැඩි. ඉන්දරේල අපි වගේ කෙනෙක් නේද? අපේ දූලි පුතෙක් එකපාරම වගේ දෙයක් කරන්න ගියොත් ඒ ਵਿਚාර දැනුම අඩු වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව අධ්‍යාපන මට්ටම, සමාජීය වශයෙන් දැනුම මේ දේවල් ඔක්කොම බලපාන. මේම බලපෑම හොඳාකාරව තියෙන කෙනෙකුගේ ඒ පිළිබඳව සොයා බලන කෙනෙකුගේ ਵਿਚාර බුද්ධිය බොහොම ඉහළයි. ඉතින් ඒක නිසා අපි දැන් කවියක ගත්තම ප්‍රධාන වශයෙන්ම අර්ථ දෙකක් කියන්නේ අවස්ථා දෙකක් තියෙනවා. රසය එංගසී හෝ ඒක මේ ਵਿਚාරය කරන්න ගියත් ඒක හම් වෙනවා. මොකද්ද? එකක් තමයි උඩුපෙළ අර්ථය කියලා. කවියක තියෙන උඩුපෙළ අර්ථය. අනින් දෙක තමයි යටිපෙළ අර්ථය. දැන් අපි උඩුපෙළ අර්ථය නම් ඕන කෙනෙක් දකින්න. හැබැයි යටිපෙළ අර්ථය දකින්න බොහොම අමාරුයි. යටිපෙළ අර්ථය බොහොම ගැඹුරුයි. මේ ගැඹුරු නිසා මොකද වෙන්නේ? ඒක සොයා ගන්නකම් අපිට කුතුහලයක් තියෙනවා. කුතුහලයක් තියෙනවා. කුතුහලයේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න වින්දනයේ පැත්තත් ਵਿਚාරයේ පැත්තත් වැඩි වෙනවා. අනේ හොයනවානේ. අනේ මේක කොහොමද මෙච්චර ගොඩක් කියවෙන්නේ? කොච්චර ගොඩ මෙච්චර කියවෙන්නේ කොහොමද? මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ ආකාරයට රසය දැනෙන කෙනෙක්. රසය දැනෙන කෙනෙක් වින්දනය කරන්න ගියාම මේ වගේ තියෙන මෙන්න මේ කොටස් පිළිබඳව හොයා බලනවා. එකක් තමයි දෘෂ්ටි කෝණය කියන එක. දැන් පුතාල 9 පන්තියේදී මේ කටයුත්ත කරනවා. දෘෂ්ටි කෝණය කියලා කියන්නේ පුතේ දැක්ම කියන එකනේ. ඉතින් දැක්ම කියන එක හැබැයි පොඩි වෙනසක් තියෙනවා මේකේ පුරුෂ දෙකකින් තමයි දෘෂ්ටි කෝණයක් හැටියට හඳුන්වන්නේ. මොකද්ද? එකක් උත්තම පුරුෂ, අනිත් එක ප්‍රථම පුරුෂ. උත්තම පුරුෂයයි කියලා කියන්නේ මම කියන පද නෙමෙයි. මම කියන පද නෙමෙයි යම්කිසි ගීතයක් හෝ කවියක් ලියවිලා තිනවනවා. අන්නේ එතනදී අපි කියනවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියලා තිනවා කියන. ඊළඟට ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියලා කියන්නේ ඊළඟට ඒ කියන්නේ මම කියන කෙනෙක් නැහැ, කවුරු හරි කෙනෙක් ලවා කවුරු හරි කෙනෙක් සම්බන්ධ වී ඒක ඉදිරිපත් කරනවා. ආන්නේ ඒ විදිහ ඒ වගේ අවස්ථාවන් අපි කියනවා ප්‍රථම පුරුෂයි කියලා. ඒනම් පුතේ වින්දනය කරන්න ගියත්, ਵਿਚාරය කරන්න ගියත්, ඒ දෘෂ්ටි කෝණය පිළිබඳ කවියක හොයලා බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ ඒ තියෙන කවියට අරගෙන තියෙන භාෂාව මොන වගේද? කවියට අරන් දින භාෂාව මොන වගේද කියලා. උදාහරණයක් ඇටියට සමහර කවි තිනා ඉතාම සරල භාෂාවකින්. ඉතාම සරලයි. සමහර කවි තිනවා ඉතාම ගැඹුරුයි. ඒ වචනවල තේරුම් හොයන්න අපිට ගැටපද විවරණ හොයන්න ඕන. එතන භාෂාව ගැඹුරු වුණාම ඒ වින්දනයට පොඩක් බාධා වෙන්න පුළුවන් සමහර තැන්වලදී. දැන් උදාහරණයක් ගත්තොත් අපේ දූල පුතාලා කවදාවත් කෞසිනිමිනි කියන්න උත්සාහ කරන්නේ නැහැ. ගී කාව්‍ය. ඇයි? ඒකේ තියෙන වචනවල තේරුම අවබෝධ කරගන්න ගැටපද විවරණයක් අවශ්‍යමයි. අපිටත් ඕන වෙනවා. දැන් මගේ දුල ප්‍රදා තවත් විදියට කිව්වොත් ගුත්තිල කාව්‍ය කියන සරල කවි පන්ති කවි ටික කියවන්න ගියත් අපිට ගැටපද විවරණයක් ඕන වෙනවා. ඒකට හේතුව තමයි අපිට කියන හැම පදයකම තේරුම ගලපා ගන්න බෑ, අවබෝධ කරගන්න අමාරු නිසා. ඉතින් කවියකට ගන්නකොට භාෂාව ඒ කතුවරයා ඒ කතාවට එනත සිද්ධියට ගැළපෙන විදියට භාෂාව හසුරව ගන්න ඕනේ. ඒ මොන වුණත් ඒ නිර්මාණය අසාර්ථකයි. ඊළඟට තමයි දැන් මේ අරුත් ගන්වන්න එයා ගත්ත මේ තමන් ඉදිරිපත් කරන නිර්මාණේ කවියෝ ගීතයෝ යම් කිසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ගියාම එයා ඒකට යොදාගත්ත උපමාවන් මොනවාද? දැන් අර අපේ කුරක්කන් හේන කවි පන්තිය ලියපු පෙරේරා ජීඑච් පෙරේරා මහත්මය මෙන්න මෙහෙම කියනවනේ. මුලදී කැලේ හැටි බැලුවම කුමක් වැනි, පිය නොදුටු අපේ මාමගේ රැවුල වැනි, කැලේ කපා ගිනි තිව්වම කුමක් වැනි, බඳින දවසේ එලි කළ මගේ මූණ වැනි. අන්න බලන්න කවිය වැනි වැනි කියලා තියෙනවා. මේ වැනිනවා කියන එක නෙමෙයි, වගේ කියන අදහසනේ. අන්න උපමා වාචි නිපාතයක් එක්ක ඇවිල්ලාදී මුලදී කැලේ, මුලදී දැන් අය කුරක්කව වගා කරන්න යන හේන ගැනයි මේ කියන්නේ. මුලදී කැලේ කොහොමද තියෙන්නේ? ඈ මුලදී කැලේ හැටි බැලුවම කුමක් මොන වගේද? කුමක් වෙනි? පීය නොදුටු අපේ මාමගේ රැවුල වෙනි. මාම කෙනෙක් රැවුල වල දිනවනේ. සමහර දැන් වල දිග්ග තිනවා, කොටට තිනවා, ඇඹරිලා තිනවා, එක එක විදියට රැවුලනේ. එක අවුල් සාගත කැලෑවක් වගේ තමයි රැවුල වගේ. බලන්න කතුවර කොච්චර ලස්සනට ඒ අවස්ථාව ගනු කරගෙන තිනවද. ඊරෝදෙන් ඉන කැලේ කපලා. දැන් එයා ඒක හේන ගිනි තිනන. කැලේ කපා ගිනි තිව්වම කුමක් වැනි? එයා අදහසක් කියන. බඳින දවසේ එලි කළ මගේ මුහුණ වැනි. ඒ කියන්නේ එච්චර කාලෙකට එයා රැවුල කප කපා කපලා ඉඳලා නැහැ. එයාගේ ජීවිත විවාහ වන දවසේ රැවුල කපනවා. එද ඒ අන්න ඒ වගේ වෙලාවට මූණේ අනිත් තැන්වලට වඩා හොඳ එලියක් තියෙනවා. හ්ම් එන්නේ එලිය නිසා යා කියනවා බඳින දවසේ එලි කළ මගේ මූණ වෙනි. ලස්සන කරපු මූණ වගේ කියලා. ඉතින් බලන්න මෙන්න මේවා කියවන යන විට අපේ හිතේ මැවෙනවා මොකද්ද? චිත්ත රූපයක්. චිත්ත රූපයක් මැවෙනවා පුතේ. ඒ චිත්ත රූපයක් කියලා කියන්නේ හිතේ මැවෙන රූපේ. එක එක කෙනාට එක එක සිද්ධි වෙනස් වෙන්න පුළුවන්. එකම විදිහටම වෙන්නේ නැහැ. නේද? කෙනෙක් ගැන කියන්නේ කියන්නේ යන විට අපිට දැන් මැවෙන හිතේ රූප වෙනස්. මගේ දූල පුතාලා මාව දැකලා නැහැනේ. මාව මං කතා කරන විට ඔබගේ හිතේ මැවිලා ඇති මෙන්න මේ ගුරුවරයා මේ වගේ හැටි කියලා. හැබැයි මාව දැක්කම ඉතින් ආනේ මං හිතාන හිටපු ගුරුවරයා නෙමෙයි මේ ඉන්නේ කියලා. ඔබට වෙලා නැද්ද එහෙම? දැන් අපේ ගුවන් විදුලියේ ඉන්න කුසලානි මිස් වගේ කන්නේ අය කතා කරන විට අපිට අපේ හිතේ මැවිච්ච රූපෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. නේද? ඒකට හේතුව තමයි එක එක ස්වභාවයන් අපේ චිත්ත හිතේ මැවෙන ආකාරය එකිනෙකාට වෙනස් නිසා. ඊළඟට මේ කවිය නැත්නම් නිර්මාණයේ අරුත් ගන්නන්න ඒ කවිය මොනතරම් උත්සාහය කරන් තිනවද? මොකද්ද මේ කරලා තියෙන උත්සාහය? නේද? ඒ තමන්ගේ අදහස දෙන්න මොනතරම් වෑයමක් කරලා තිනවද? භාෂාවේ මොන වගේ පද භාවිතයක් කරලා තිනවද? උපමාවන් මොන විදිහට අරන් තිනවද? මේක තවදුරටත් තීව්‍ර කරන්න, කවිය රසවත් තීව්‍ර කරන්න අනුප්‍රාස රසය කොහොමද අරන් තියෙන්නේ? අනුප්‍රාස කියලා කියන්නේ පුතේ එක ළඟ ළඟ වචන දෙකක් කියවෙනවා. ශබ්ද රටාවෙන් හෝ වචන දෙකක් කියවෙනවා. ඉඳ ඉඳ කිව්වොත් එම අර විදිහට වචන දෙකක් ළඟට කියවෙනවා. ඒ වගේ දැන් ඔගොල්ලෝ සාමාන්‍ය පෙළ පන්තියට ආවම ගුත්තිල කාවේ තියෙනවා. දිය දිය ගොසපාල කෙරෙමින් සපැමිනි දිය දිය. හැබැයි ආත් වචන දෙකේ අර්ථ දෙකක් වෙන්න පුළුවන්. හැබැයි එකම ස්වරූපෙට තමයි වචන දෙක දිය දිය කියලා කියවෙන්නේ. ඉතින් ඒ වගේ ළඟ ළඟ කියවෙන වචන බලන්න ඕනේ. ඊළඟට මේ කවිය තුල තියෙන උත්ප්‍රාසය. උත්ප්‍රාසය කියලා කියනවා. උත්ප්‍රාසය කියලා කියන්නේ පුතේ අපි දකින ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් කියනවා. උදාහරණයක් ගත්තොත් දැඩි නියං සමයේ ගඟ ගලයි. වෙන්න පුළුවන්ද? කවදාවත් වෙන්න බෑනේ. ආන්න මේ වගේ අදහසක් දෙනවනේ. දැඩි වැසි සමයේ ගඟ වීලීයයි. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. අන්න මේ වගේ අවස්ථා අපි කියන උත්ප්‍රාසාත්මකයි. කවියටත් එහෙම අවස්ථා තියෙනවා. ඊළඟට කියනවා අතිශයෝක්ති කියලා. තිබෙන தත්ත්වයට වඩා වැඩිපුර කියන. වැඩිපුර කියන විට අපි කියන එක අතිශයෝක්ති කියලා. මෙන්න මේ වගේ එකවල් එකතු කරගෙන කවියක උපමාවන් අර දැන් අපි ගත්තම මලක් වැනි හිනාව කියලා ගත්තොත් උපමාවක් මලක් වගේ හිනාව කියන එක. එතන වැනි වගේ කියන වචනේ අයින් කරනවා. එතන මල් හිනාව වෙනවා. අන්න එහෙම අවවාදයකට කියනවා රූපකාර්තයි කියලා. මෙන්න මේ රූපකාර්ත එහෙම යොදාගෙන තියෙන විදිය. ඉතින් ආකාරය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. දැන් අපි බලමු පුතේ එක තව අපි ගීතයක් අරගෙන මේ ගීතය මොනතරම් හොඳට ඒ සිතැඟි තමන්ගේ ප්‍රකාශ කරලා තියෙනවාද කියලා. අපි එහෙනම් දැන් අහලා බලමු. අපි දීපිකා ප්‍රියදාසනී මහත්මිය ගායනා කරන මාතොටින් එන උතුරු සුළඟේ ගීතය.
Kiri de සිනහසින්
ඔබ මේ ගීතය ඇසුවා. මේ ගීතය තුලින් මොකද ප්‍රකාශ වෙන්නේ බලන්න. මේ ගීතය තුල මොනතරම් සංයමයකින් අදහසක් කියනවද කියලා. මේ මේ කතාවෙන් කියන්නේ මේ ගීතය තුලින් ඉදිරිපත් වෙන්නේ පුතේ අර අපි කතා කරපු දැන් 83 ඉඳලා විතර පටන් ගත්ත අපේ රටේ අර ත්‍රස්තවාදී අරගලය තියෙන කාලවල පාසල්වල ඉගෙනගත්ත දුවදරුවෝ සහ ඒ උගන් ඉගැන්වීම් කටයුතු වලදීන ගුරුවරුන් අතර තියෙන සම්බන්ධතාවය, ඒ යුද්ධෙත් එක්ක සම්බන්ධතාවය තමයි කතා කළේ. දැන් ගොඩක් දරුවෝ අපි දන්නවා මෙහෙම ඉන්න අතර එකපාරම රතිඤ්ඤා කරල්ලක් වගේ පිපුරුනොත් අපි ගැස්සිලා යනවා. මොකක් හරි කර කර හිටියා නම් ඒක වෙනස් වෙන්න පුළුවන්. අකුරල් ලියලා හිටියන ඇද වෙන්න පුළුවන්. බලන්න ඒ කතුවරයා කතු තුන්වා හෝ තුමිය මේ ගීත රචනා කරද්දී මොනතරම් සංයමිකින් කියනවද, මාතොටින් එන උතුරු සුළඟේ ගිනි තිබින මඩු පල්ලියේ, මේ මේ ප්‍රදේශවල ගිනි ඇවිලෙන ආකාරය, යුද ගිනි ඇවිලෙන ආකාරය, ඒ ගිනි ඇවිලෙන තුනි දැස්සක කඳුළු හංග නේද? අර මේ බය බය බීරාන්ත වෙලා ඉන්න වෙලාවක මේ සරෝජා දීනි අධ්‍යාපනයට යොමු වෙන ආකාරය, ගුරුතුමීමා සිසු වියයි ඔබ, ඒත් අපි එක පන්ති. මොකද්ද මේකින් කියන්නේ? මේ දෙන්නම එකම සමාජ මට කියන්නේ එතන ඉගෙන ගත්තත් මේ බෝම්බයක් ආවොත් මොකද වෙන්නේ උඩි? ආ මේ ගුරුතුමිය කියලා පැත්තකට යකලා දීනියට වදින්නෙත් නැහැ. ආ දීනිය කියලා පැත්තකට යකලා ගුරුතුමියට වදින්නෙත් නැහැ. එහෙනම් කොහොම වෙන්නේ? දෙන්නම එකම විදියට ඒකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකයි ඒත් අපි එක පන්ති. මේ කතුවරයා මේක තමන්ගේ ජීවිතේ ලබාගත් ජීවන අත්දැකීමක්. ඒකට කියන ජීවන අනුභූතියක්. ඒක කෙටි කරාම ජීවනානුභූතියක් කියලා කියනවා. ජීවන අනුභූතිය පැහැදිලි කරන අපූර්ව බලන්න. අපූර්වයි කියන වචනේ තේරුම තමයි අපතේ අලුත් කියන එක. හැබැයි මේ කවිය නැත්නම් ගීතය එදා කාලේ හොඳට මේ මායිම් ගම්මාන කියන නමක් තිබුණා ඒ කාලේ. මායිම් ගම්මාන කියන්නේ පුතේ ඒ යුද්ධෙට සම්බන්ධ ප්‍රදේශවලට ආසන්න ගම්මාන. ඒ ආසන්න ගම්මානවල හිටපු ජීවත්වුණු බොහෝ දෙනෙකුගේ ජීවිතය අවිනිශ්චිතයි. ඔවුන් රාත්‍රිය නිදාගත්තේ කැලෑවක, නැත්නම් නිඳ රෑ පහන් කරේ කැලෑවක, නිදාගත්තේ නැහැ. දවල් කාලෙත් බයෙන් බයෙන් තමයි ජීවත් වුණේ. නොඑක් ආකාරයේ ප්‍රශ්න ගැටලු දැන් අපේ ආරක්ෂක අංශතා ත්‍රස්තවාදීන් අතර ගැටුම ඇති වෙන විට, ඔවුන් අතර තුවක්කු බෝම්බ ආදී දේවල් පත් වෙනකොට, ඒ අතර මැද ඉන්න සාමාන්‍ය අහිංසක ජනයාගේ ජීවිත පුදුම විදියට අසරණ වෙනවා, හානි වෙනවා. ඉතින් කියන්න බෑනේ ඒගොල්ලෝ පාර දිනේවා තමාට සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වලට ගම්මාන වලට මේ වදින්න පුළුවන්. එහෙම වුණාම චූටි දරුවෝ නේද වැඩි හිටියෝ යමක් කර කියා ගන්න බැරි ඉතාම දරිද්‍රතාවෙන් පෙළෙන කාන්තාවෝ වැඩි හිටියෝ නැත්නම් අපේ ඥාතියෝ මොනතරම් ප්‍රමාණයක් විනාශ වෙන්නේ නැතිද, මරණයට පත් වෙන්නේ නැතිද? ඒ අවස්ථාව හැබැයි හොඳටම දැනෙන්න පටන් ගන්නෙ මේ අවස්ථාවට මූණ දීපු අයට විතරයි. ඒකයි මම කිව්වේ ජීවන අනුභූතියක් තියෙන අයට විතරයි. දැන් සාමාන්‍යයෙන් නම් ඔක එච්චර දැනෙන්නේ නැහැ. නේද? විදිහඬ මොනතරම් ප්‍රබලයිද? ඔවුන්ගේ කන්වලට මේක මොනතරම් ආකාරයෙන් දැනෙනවද? කන බොන වතුර ටික, කණ්ඩ බොන්න ගන්න වතුර ටික, ආහාර ටික ඒකින් හරියට ගන්න විදියක් නැතුව ඉතාම දරිද්‍රතාවිය යුක්තව ජීවිතේ ජය ගන්න ඕන නිසා පාසලට එන දරුවෙකුගේ වේදනාත්මක හැඟීම් සමුදායක් ගුරුවරියක් මාර්ගයෙන් ඉදිරිපත් කර. මේක තමයි රසවත් ඉදිරිපත් කරන්න ගියාම කෙනෙකු තුළ තියෙන නිර්මාණකරණී හැකියාව නැත්නම් සක්‍යතාව ඉදිරිපත් කරන අවස්ථාව. හොඳයි දූල පුතාලා, අපි දැන් තව ගීතයක් බලමු. මේ ගීතය මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා කියන ගීතේ අපි යමු.
මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා, බුදු සාදු මදෙස හිමිහිට වැළුවා. බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තෙන්, මේ මල මම නෙලාගත්තෙ මගේ මල් වත්තෙන්. නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන් මාගෙන හොඳ හැටි
දැන් පුතාලා මේ ගීතේන පොඩි කාලෙම අහලා තිනවා. මේ ගීතෙන් කියන අර්ථය මොකද්ද පුතේ? බලන්න. දැන් ඒක ඉස්ලාම කියන මලක් නෙලාගෙන විත් බුදු සාදුට පිදුවා. පිදුවේ කාගෙද? එයාගේ මල්වත්තෙන්. එයාගේ මල්වත්තෙන් ගෙනල්ලා තමයි බුදු සාමුදුරන්ට පූජා කරන්නේ. ඉතින් පූජා කරාන්න මෙයා මේ මල් මල් කඩාගෙන ආවිලා තියෙන අවසානේ කියනවනේ. නේද? නංගිගේ මල්වත්තෙන් කඩාගෙන ආවා කියලා. ඉතින් මෙයා මේ බොරුවක් කරන්න හැදුවට මෙයාගේ හිත ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැන් වටපිටාවේ තියෙන තත්වයන් එක්කම ඒ දරුවට තේරෙනවා මම මේ බොරු කරන එක අපේ බුදුහාමුදුරන්ට තේරිලා තියෙනවා. පැහැදිලිලා තියෙනවා. දැන් මාදියා බලා ඉන්න විදියෙන් මං කරපු කරන ලද හොරකම එතුමාට තේරිලා වගේ. නේද? බලන්න මොනතරම් හොඳට අර දරුවෙකුගේ සිතවිලි ප්‍රකාශ කරනවාද කියලා. ඉතින් තමන් කොච්චර මේකින් අපිට දීලා තියෙන හොඳ ආදර්ශයක්. තමන් මොනතරම් විදියට සමාජයේ ලෝකෙට බොරුවක් කළත් තමන්ගේ හිතට බොරු කරන්න බෑ. හිතට බොරු කරන්න බෑ. ඒකට හේතුව තමයි පුතේ අපි හිතට ගත්තම යම් යම් කාරණා. අරගෙන කරාට අපි කියනවනේ සමහර දේවල් අපි ගත්තේ හිතට හොරා. ඒත් මැරෙන තාක්කල් අපිට බෑ ඒක අමතක කරන්න. මැරෙන තාක්කල් වෙන්නේ ඒක හිතේ තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ යටි සිතට බොරු කරන්න බෑ කියලා. උඩු සිතට බොරු කළ හැකි යටි සිතට කරන්න බෑ. ඉතින් මේ දුව මොකද වෙන්නේ? මල නෙලාගෙන ඇවිල්ලා හොඳ දෙයක් පූජා කරනවා. පූජා කරන විට තව දෙයක් කියනවනේ. මේක ගී එරිදා දාම්පාරේ එන්න බැරුණේ ඇයි? ලොකුම්මලක නුවර ගියා කියලා කියනවනේ. මේ කාරණා කියන්න උත්සාහ කරන්නේ ඇයි? අර කියන කාරණා හොරකම කියන කාරණාව වහගන්න. වහගන්න දරනේ තත බලන්න කොච්චර දුරට සාර්ථක වෙනවද කියලා. ඒක හේතුල තියෙන නේද? හේතුල තියෙන අපහසුතාවය ඉතාම පැහැදිලි. නේද? මම මෙහෙම කිව්වත් ඇයි ඔබ මාදිත හිනේ බලා ඉන්නේ? මේ දීනියෙදම තේරෙනවා අනේ මම හොරකමක් කළා නේද? හොරකමක් කළා නේද බුදුසාදුට මම මේක පූජා කළේ. ඒ තුල බලන්න කතුවරයා මොනතරම් හොඳට අපේ හිත සිතුවිලි විදාරණය කරනවද විවරණය කරනවද? ඒක තමයි නිර්මාණික තියෙන සුවිශේෂී ලක්ෂණය. අපි නොකියන තැන් නොකියන අවස්ථා කවිය තුළින් ඉදිරිපත් කරනවා. අර අපි කතා කරන විදිහට නොදැනුවත්වම කියලා දෙනවා. නොදැනුවත්වම. ඉතින් මේ වගේ කවිය තුළ උනා රසය විඳින්න ගියාම ඒ තුළ ළමයෙකුගේ කෙනෙකුගේ ආශ්‍රයෙන් ඉතාම අලංකෘත වූ පණිවිඩයක් දෙන ආකාරය හරි ප්‍රශංසනීයයි. අපි හැම කෙනාටම මෙතන පණිවිඩයක් දීලා තිනවා බුදුන්ට බොරු කරන්න යන්න එපා. බුදුන්ට විතරක් නෙමෙයි තමන්ගේ හිතට බොරු කරන්න එපා කියන එකත් එතන කියවෙනවා. එන හොඳ පණිවිඩයක් ආවා. මෙන්න මෙයාගේ පණිවිඩ ගොඩක් එතන කියවෙනවා. ඊළඟ කාරණේ තමයි බලන්න මේ කවියේ ගීතය තුළ මොනතරම් ලස්සන රිද්මයක් තියෙනවද. දරුවෙකු තුලින් තමයි මේක කියන්නේ. හැබැයි මේ කතාව කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටි හැම දෙනාටම පොදුයි කියන කාරණාවක් වෙන්න පුළුවන්. වැඩිහිටි හැම දෙනාටම. ඒකට හේතුව තමයි පුතේ දැන් වැඩිහිටියෝ වුණත් තමා තැන්වලදී මේක වැඩ කරනවා. වැඩිහිටියන්වත් හොඳ පණිවිඩයක් මේ තැනින් එනවා. ඊළඟට අපි බලමු තවත් කාරණාවක් කරගෙන. තවත් ගීතයක් ගමුකෝ බලන්න. ඒ ගීතය අපි කියමු කනකර සැරසු මාල අරුංගල් කියන ගීතය. අපි සාලිත අබේවික්‍රම මහත්මයාගේ අපි අහලා බලමු. Thank you.
කඩයට උගස් වෙලා දහස් වරක් සේදු සුදු ගවුමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ වටමල් මැලවිලා නොහඬන් කඳුළු සලා නොහඬන් කඳුළු සිහිනවැල් හැමදාමත් ඇත සිහින වෙලා සෙල්ලම වෙත නිති පෙමින් ඇදෙන හිත මගවලකයි නුඹේ අහිමි දෙපා ඒත් අනේ නැහැ නංගියේ ඔබගේ සිනහස තනිවිලා නොහඳන් කඳුළු හඳන් කඳුළු සනා ගැළවුම් මොච්චම් මිස අද ඔබවට නැත ගරු පූජා මල් මාලා පිනැති ආත්මය අපට නොලැබී පව උනේ ගෙවා ගමු එක වෙලා ඒත් අනේ නැහැ නංගියේ ඔබ නම් කිසි දින පැරදීලා දිරිගන් කඳුළු මකා දිරිගන් කඳුළු මකා
හොඳයි දුවේ පුතේ දැන් බලන්න මේ ගීතේ නම් මීට කලින් මගේ දුවේ පුතාලා අහලා නැතුව ඇති මේ ගීතය ඉතාම සංයමයෙන් යුක්තව කියන්නේ කවුද චූටි දියණියක් ගැන නේද කන කර සැරසූ මාල අරුංගල් හන්දියේ කඩේට උකස් වෙලා දහස් වරක්සේ දූසුදු ගෞමේ හැඩ රැලි දැන් හොඳටම මැකිලා ඒ තුල තියෙනවා ඔවුන් තුල තියෙන දරිද්‍රතාවයේ ලක්ෂණය දරිද්‍රතාවයේ ලක්ෂණේ කියන්නේ පුතේ නේද අර මේ දරුවා අහිමි දෙපා සමාන දෙපා පණ නැතුව තියෙන්න පුළුවන් උපත්තියම දෙපා නැතු වෙන්න පුළුවන් එහෙම දීනියක් ගැන තමයි මේ කතා කරන්නේ ඉතින් මේ ගෙදර මිනිස්සු මේ දරුවව ජීවත් කරවන්න ඊට අමතරව මේ දරුවව සනීප කරවන්න මේ ආකාරයේ නොඑක් කාරණා ඉෂ්ට කරගන්න මොකද කරන්නේ අතේ මිටේ තියෙන සීළු දේවල් වියපැහැදම් කරන ඒකයි එතන කියවෙන්නේ හන්දියේ කඩේට උකස් වෙලා කියලා. හැබැයි මේ දියණියට මේ කතා කරන සහෝදරයා ඉතාම ලෙන්ගතුයි ආදරේ සහෝදර පෙම කියන එක උපරිමෙන් මේ තුල විද්‍යමාන වෙනවා පෙන්눔 කරනවා. ඒකට හේතුව තමයි සහෝදරයාට සහෝදරියා සහෝදරියට සහෝදරියත් අතර අන්‍යෝන්‍ය වශයෙන් ලේ බැඳීම. අපි අද කාලේ දරින් නැති වෙන්න පුළුවන් ඒත් වැඩි වයසට පත් වෙනකොට ඒ උන් කරේ තියෙන බැඳීම ඉතාම වැඩි ආදරණීය බැඳීම් වැඩි අම්මා තාත්තා සමාන වුන් දෙන්නන්ට ගෞරව කරගන්නවා ඉතින් මේ අවස්ථාවේදී කියනවා මේ දියණිය නේද හැම තැනකදීම මෙයා මේ ඔක්කොම දේවල් ලස්සන කරේ නැත්නම් ලස්සන වෙන්න කන කර අරුංගල් ආදී නැති වුණත් මෙයාගේ රූපය හරිම ලස්සනයි. කවදාව මිලින වෙලා නැහැ. මූණ හරිම ලස්සනයි. මූණ පිවිතුරුයි. සහෝදරයා කියනවා නේද? දිරිගන් කඳුළු මක. සහෝදරයා කියන්නේ මොකද්ද? උඹ කවදාව පැරදිලා නැහැ නංගි. උඹත් එක්ක අපි ඉන්නවා. ඔහේ ගෙවාගමු ඒ කරදර ටික. හැබැයි උඹ කවදාව පැරදිච්ච කෙනෙක් නෙමෙයි. උඹ දිරිය ගනින් ජීවිතේ ජය ගන්න අන්න අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ දිනන්න. ඉතින් නංගි උඹ කවදාව පැරදිච්ච කෙනෙක් නෙවෙයි කියන එක නිරන්තරයෙන්ම කියනවා. ඉතින් මෙන්න මේ වගේ ගීත සාහිත්‍ය අපිට ගොඩාක් වටිනවා දුව පුතේ. මගේ දූල පුතාලා ඉන්න අතරේ මේ වගේ ගීත අහන්න, මේ ගීතවල තියෙන අර්ථය හැඟවිලා තියෙන දේවල් උලුප්පලා බලන්න. ඊට පස්සේ ඔබටත් පුළුවන්කම තියෙන ඉන්න ගමන් කවියක් ගීතයක් ලියන්න. ඒ ලියන විට ඒ තුල ලස්සන අදහසක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ලස්සන අදහස තවත් තීව්‍ර වෙනවා, රසවත් වෙනවා. ඔබ හරියාකාරව මෙයා වින්දනය කළොත්, වින්දනය තුළින් තමයි අවබෝධයෙන් ඩිංග 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 මතුවෙන්නේ. එහෙම අය තමයි හොඳ කවිකාරයෝ, හොඳ නිර්මාණකරුවෝ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් දූල පුතාලාත් ඉන්න ගමන් මේ ගීත, මේ වගේ ගීත සාහිත්‍ය කවි ආදිය විඳලා බලන්න, ඒ විචාරය කරන්න, වින්දනය කරන්න. ඔබට ලෝකයක් හරිම ලස්සනට දකින්න පුළුවන් වෙයි. මොන විෂය ඉගෙන ගත්තත් සිංහල විෂයේ තියෙන මේ සාහිත්‍යයේ වින්දනාත්මක පැත්ත ගැන හොඳ අවබෝධයකින් තියාගන්න. එවිට ඔබට සංවේදී චරිතයක් බවට පත් වෙන්න පුළුවන්, සංවේදී මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන්, ලෝකෙට වැඩදායී පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වුණාම කාටවත් සමාජයට බරක් නොවන යහපත් පුරවැසියෙක් වෙයි. අපි ඒකට උත්සාහ කරමු. එහෙනම් අද දවසෙන් අපි පාඩම අවසන් කරන්නම්. ඔබ තිරු දිනාටම ආයිබුවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඔබට සිංහල පාඩම කියලා දුන්නේ හපතලිය ශ්‍රී ධම්මානන්ද මහාවිද්‍යාලයේ සිංහල අංශ භාර AJMAB පුපුලෙවිල ගුරුපියාණන්.